සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් උපනාහෝ චිත්ත තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා උපනාහං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ඉති සද්ධාවන්ත පින්වතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඔක්තෝබර් මාස 6 වන දින 84 වැනි ජන්මදිනයේ යෙදෙන අභවප්‍රාප්ත ඒ සිල්වා මහතාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස බිරිඳ වන සීතා කරුණාරත්න මහත්මිය ගයන්ද සිල්වා පුතණුවන් ඇතුළු දූ දරුවන් විසින් පින්කමේ මූලික අරමුණ ඒ සිල්වා මහතාගේ අභවප්‍රාප්ත වන්නට යෙදුණු ආදරණීය පියාණන් අරුමාහන්දි ඩේවිඩ් ද සිල්වා මහතා එවැගේම ආදරණීය මෑණියන් එදිරිමුණි රොසලින් ද සිල්වා මහත්මිය මේ මව්පියෝ දෙදෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීම එවැගේම සීතා කරුණාරත්න මහත්මියගේ ආදරණීය මව්පියන් ලෙස්ලි ඩග්ලස් මෙන්ඩිස් කරුණාරත්න පියාණන්ට සහ සෝමා කරුණාරත්න මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ මූලික අරමුණ ඇතිව මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමින් සීතා කරුණාරත්න මහත්මිය සහ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්න. ඒ අරමුණු පෙරදරි කරගෙන ඒ පින්නතුන් සිදු කරන ධර්මදේශනාව සඳහා මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ වෛරය, ඊර්ෂ්‍යාව සහ මානය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියට. මේ කාරණා තුන වෙන වෙනම අපි පැහැදිලි කළොත් අපිට දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරගන්නට අවකාශ තියෙනවා. නමුත් එකම ධර්මදේශනාවකදී කෙටි කාලයක් තුළ බොහොම කෙටියෙන් පින්නතුන්ට වැටහෙන ආකාරයට මේ ක්ලේශ ධර්ම හඳුනාගන්නේ කෙසේද කියන බවත් ඒ වගේ මේ ක්ලේශයන් ජනිත වෙන හේතු මොනවාද කියන බවත් ඒ ක්ලේශයන් දුරු කරගන්නට අපි කෙසේ ක්‍රියා කළ යුතුද කියන බවත් බොහොම සංක්ෂිප්තව පැහැදිලි කරලා දෙන්නට අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරගත්තේ චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව පැහැදිලි කරන මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රයේ දේශනා පාඩයක්. මේ කරුණ තුන ඇතුළු කරුණ 16ක් එහිදී බුදුරජාණන් වහන්සේ දක්වන සිත කිලිටි කරන උපක්ලේශ ධර්ම හැටියට. එතනදී තථාගතයන් වහන්සේ දේශනා කරන උපනාහෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා උපනාහං චිත්තස්ස උපක්ඛිලේසං පජහතේ. මහණෙනි යම්කිසි කෙනෙක් නිවැරදිව වටහා ගන්නට ඕන මූලිකව මේ උපනාහය කියලා කියන්නේ උපනාහයයි කියන්නේ මෙතන වෛරය එහෙම නැත්නම් බද්ධ වෛරය කියලත් එය හඳුන්වනවා. මේ බද්ධ වෛරය චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා මේක සිත කිලිටි කරන ධර්මයක් කියන බව නුවණින් තේරුම් අරගෙන උපනාහං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ඒතනත්තා ඒ තමන්ගේ සිත කිලිටි කරන බද්ධ වෛරය නැමැති ක්ලේශය දුරු කරන්නට වෑයම් කරනවා අවශේෂ කාරණා පිළිබඳවත් මේ විදිහටයි තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ එතකොට මොකක්ද මේ උපනාහේහෙවත් වෛරය කියලා කියන්නේ වෛරය පිළිබඳව අපිට යම් අදහසක් තියෙනවා හැම කෙනෙකුටම. නමුත් ඒක මූලික වශයෙන් පැහැදිලි කරගන්නට නම් ඊට මුල් වෙන්නේ ද්වේෂය, පටිඝ නැමැති මනෝභාවය. පින්නතුන් දන්නවා අපිට අපේ සිතේ අකුසල ධර්ම ජනිත වෙනකොට ඒ අකුසල ධර්මවලට මූලික වෙන අකුසල මූලයන් තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ. එයින් ද්වේෂයයි කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ස්වභාවය, අරමුණ ප්‍රතික්ෂේප කරන ස්වභාවය, අරමුණට අකමැති වෙන ස්වභාවය, අරමුණට විරුද්ධ වන ස්වභාවය. ඒ ගතිය තමයි ද්වේෂ කියලා කියන්නේ. එහෙම නැත්නම් පටිඝ. එතකොට ද්වේෂය අපට විවිධ කරුණු සම්බන්ධව ජනිත වෙනවා. පුද්ගලයෝ සම්බන්ධවත්, ද්‍රව්‍ය සම්බන්ධව, සිදුවීම් සම්බන්ධව, ජීවි අජීවි ඕනෑම කාරණයක් අපට ඉන්ද්‍රයන්ට අරමුණු වෙනකොට අපට ඒ පිළිබඳව යම්කිසි අප්‍රිය ස්වභාවයක් ප්‍රිය නොවන ඒක ප්‍රතික්ෂේප කරන ගතිය අපේ මනසේ ඇති වෙන්නට පුළුවන්. එතකොට ලෝභයයි කියලා කියන්නේ ඇලෙන ගතිය. ඒ තමන් ලෝභසිතින් කැමැත්තෙන් රුචිකත්වයෙන් ග්‍රහණය කරගන්න දෙයට වඩා ප්‍රතිවිරුද්ධ අරමුණ. ඇසට පෙනෙනවා නම්, කනට ඇහෙනවා නම්, නාසයට දැනෙනවා නම්, දිවට දැනෙනවා නම්, කයට ස්පර්ශ වෙනවා නම්, සිතට අරමුණු වෙනවා නම්, ඒ ආරම්මණයට විරුද්ධ වෙන ගතිය තමයි මේ පටිඝය, එහෙම නැත්නම් ද්වේෂය කියලා හඳුන්වන්නේ. දැන් මේ ද්වේෂය යම්කිසි අරමුණක් පිළිබඳව නැවත නැවත බොහෝ වාර ගානක් ඇති වෙනකොට ඒ අරමුණ සමග ඒ ගැටෙන ගතිය යම්කිසි බද්ධ වීමක් සිද්ධ වෙනවා. අන්නේ විදිහට පුද්ගලයන් සම්බන්ධ විශේෂයෙන්ම ඇතිවෙන ද්වේෂයේ පටිඝය නැවත නැවත ජනිත වෙලා විවිධ ක්‍රමවලට විවිධ අවස්ථාවල ඒ ද්වේෂය ජනිත වෙලා යම් කාලයක් ගත වෙනකොට ඒ පුද්ගලයා නැමැති අරමුණත් එක්කලා අර ප්‍රතික්ෂේප කිරීමේ මනෝභාවය බද්ධ වෙනවා. අන්න එහෙම බද්ධ වුණාම ඒකට තමයි බද්ධ වෛරයයි කියලා කියන්නේ. දැන් අර ද්වේෂය මතුවෙන්නේ පටිඝය මතුවෙන්නේ අකමැති දෙයක් සිද්ධ වෙනකොටනේ. දැන් මේ බද්ධ වෛරය කියන தත්වෙටපත් වුනහම ඒ පුද්ගලයා අකමැති දෙයක් කළත් නොකළත් ඒ සියල්ලටම විරුද්ධ වෙන ගතියක් මනසේ ඇති වෙනවා. ඒ මොකද දැන් අර විරුද්ධ වෙන ගතිය අර පුද්ගල චරිතයත් එක්ක බද්ධ වෙලා තියෙන. එහෙම නැත්නම් ඒ පුද්ගලයා කියලා අපි හඳුනා ගන්න අරමුණත් එක්ක එකට බද්ධ වෙලා. එතකොට පුද්ගලයා වෙනමත් ද්වේෂය වෙනමත් නෙවෙයි, පුද්ගලයා සිහිපත් වෙනකොටම අරමුණු වෙනකොටම ඒ නුරුස්සන ගතිය, අප්‍රසන්න ගතිය, අකමැත්ත, ප්‍රතික්ෂේප කරන ගතිය, විරෝධතාවය මනසේ මතුවෙනවා. එතකොට මේ මට්ටමට වෛරය කියලා එහෙම නැත්නම් ධර්මයේ හඳුන්වන්නේ උපනාහය කියලා. ඒ උපනාහය නමින් හඳුන්වන මේ බද්ධ වෛරය යම්කිසි කෙනෙකුගේ සිතේ ජනිත වුනහම ඒ අදාළ පුද්ගලයා වැරද්දක් කරන්නටම ඕන නැහැ, කුපිත වෙන්න ගැටෙන්න නිකන් එතනත්ත පිළිබඳව කවුරු හරි සිහිපත් කළ පමණින්ම තමන්ගේ සිතේ නොසතුට, නොමනාපය, ද්වේෂය මතුවෙනවා. ඊළඟට එතනත්තාගේ නම කියනව ඇහුණත්, එතනත්තාගේ ගුණයක් කියනව ඇහුණත් විශේෂයෙන්ම ඒ පිළිබඳව නොසතුට, නොමනාපය ඇති වෙනවා. ඊළඟට තමන් එක්කලා ඒ පුද්ගලයා කතා කරන්න උත්සාහ කළත් යම්කිසි අවස්ථාවකදී ඒ පුද්ගලයා අතරමඟදී හමු වුණත්, මුණ ගැහුණත් ඒ හැම මොහොතකම ඒ පුද්ගලයා පිළිබඳව නොසතුටක්, නොමනාපයක්, ප්‍රතික්ෂේප කිරීමක් මනසේ ඇති වෙනවා. ඒක තමයි මේ බද්ධ වෛරයේහි ස්වභාවය. එතකොට මේ වෛරය සමහර කෙනෙකුට සාංශාරිකව පැමිණෙන්නටත් පුළුවන්. මේ ජීවිතයේ විවිධ කාරණා පදනම් කොටගෙන වෛරය හටගන්නට පුළුවන්. ඒ වගේම සමහර පුද්ගලයන් අතර පවතින වෛරය, බද්ධ වෛරය සාංශාරිකවත් පැමිණෙන්නට පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මේ ජීවිතේ යම්කිසි කෙනෙක් සමග නැවත නැවත ගැටිලා ඒ විදිහට වෛරී සිතින් යුක්තව මරණයටපත් වුනොත් ඊළඟ ආත්ම භාවයේ නැවත මනුෂ්‍ය ලෝකයට යම්කිසි කුසලයක් සිහිපත් කරගෙන මනුලොවට පැමුණුනොත් ඒ මනුස්ස ලෝකයට ඇවිදින් තමන් වැඩිහිටි වයසට පත් වෙනකොට අර පුද්ගලයා යලි අපට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙනකොට ඊට ඉස්සෙල්ලා ඒ දෙවනාත්ම භාවයේ කවදාවත් ඒ පුද්ගලයා හමු වෙලා නැහැ. ඒ වගේම තමන්ට අකමැති දෙයක් ඒ පුද්ගලයා සිද්ධ කරලත් නැහැ. හැබැයි අර පළමු හමුවීමේදීම, පළමු දර්ශනයේදීම ඒ තනත්තා පිළිබඳ නොසතුටක්, නොමනාපයක්, නුරුස්නා ගතියක් මනසේ මතුවෙන්න පුළුවන්. එහෙම අවස්ථා අතීතයේ ඕනෑතරම් දහම් පොතපතවල සඳහන් වෙනවා. වර්තමානයේ තිබඳු සිදුවීම් අපට සමාජයේ හමු වෙනවා. අතීතයේ අපට හමු වෙන තිබඳු ප්‍රබලම අවස්ථාවක් තමයි මහබෝසතාණන් වහන්සේ සමග දේවදත්ත චරිතය බද්ද වෛරයෙන් යුක්තව යන හැටි. එතකොට සසරෙත් එහෙම ගැටි ගැටි ඇවිදින් ඒ වෛරය තහවුරු කරගත්ත සේරිවාණිජ ජාතකයේ සඳහන් වෙන ඒ අවස්ථාවේදී තමන් වංචනික විදිහට, කෛරාටික විදිහට අර දුප්පත් පවුල සතුව පැවතුණු රන් තැටිය, එහෙම නැත්නම් රන් තලිය වංචා කරලා ගන්නට උත්සාහ කළා. එතකොට කච්චපුට වෙලෙන්දා බෝසතාණන් වහන්සේ දැන් එතුමා බොහොම සත්භාවයෙන් යුක්තව මේකේ හැබෑව පැහැදිලි කරලා තමන් ළඟ තිබුණු සියලුම මිල මුදල් සහ භාණ්ඩත් ඒ පවුලට දීලා අර රන් තැටිය, එහෙම නැත්නම් රන් තලිය අරගෙන ගියා. ඉතින් එතකොට තමන් බලාපොරොත්තු වෙච්ච දේ, තමන් කපටිකමට වංචනික විදිහට ගන්න බලාපොරොත්තු වෙච්ච දේ තමන්ට නොලැබීම හේතු කොටගෙන තමයි බෝසතාණන් වහන්සේට එතනදී ශාප කරන්නේ. උපදින ආත්ම භාවවල මං වෛර කරනවා කියලා අර පොළවේ තියෙන වැලි අතට අරගෙන ඒ වැලි කැට ගන්නට මම සසරේ ආත්ම භාවවල නුඹට වෛර කරනවා කියලා ඒ බද්ද වෛරය මනසේ තහවුරු කරගන්න. එතකොට ඊට කලිනුත් ගැටි ගැටි එන්නට ඇති. එහෙම නැත්නම් එකපාරට ওই වගේ කාරණයක් නිසා පමණක් ඒ වෛරය ඔය තරම් තදින් ආවයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ සාංශාරිකව යම් ගැටුමක් තිබුණා නම් ඒ ගැටුම මෙතනදී තහවුරු කරගත්ත බද්ධ වෛරයක් බවට පත් කරගත්. ඉතින් එතන ඉඳලා හැම ආත්ම භාවයකම දේවදත්ත චරිතයට බෝසතාණන් වහන්සේ හමු වෙනවා නම් කොයි තරම් හොඳ කළා වුණත් ඒ හොඳ දකින්නේ වැරදි විදිහට, නරකක් හැටියට. ඒ වගේම Tamanට ඒක හොඳක් හැටියට වැටහුණා වුණත් බෝසතාණන් වහන්සේට නපුරක් කරන්න, විනාශයක් කරන්න පුළුවන් හැම මොහොතකම ඒ චරිතය ක්‍රියාත්මක වෙනව අනර්ථය පිණිස. මේක තමයි බද්ධ වෛරයේ තියෙන බරපතලකම. ඒ කියන්නේ ඒ පුද්ගලයා සමග, අරමුණ සමග බද්ධ වුණයින් පස්සේ ඒ මානසික ඝෂ්ඨණය ඊට පස්සේ හොඳක් පෙනෙන්නෙම නැහැ. කොච්චර හොඳ දෙයක් කළා වුණත් ඒක හොඳක් හැටියට පෙනෙන්නේ නැහැ. දැන් අපි සමහර වෙලාවට සමහර පෞල් ජීවිතවල වර්තමානයේත් අපි දකිනෝ බිරිඳ සහ සැමියා හැටියට ඕනෝන් බොහොම ආදරයෙන් සෙනෙහසින් එකතු වෙලා පෞල් ජීවිතය ආරම්භ කරනවා. එතකොට හැබෑ කරුණු මත හෝ එහෙම නැත්නම් තමන් හිතින් මවාගත්තු කාරණා මත හෝ සමහර වෙලාවට ඕනෝන් අතර ගැටුම්, අඩදබර ඇති වෙනවා. එතකොට මෙහෙම මූලික වශයෙන් සිත් රිද්දීමක්, සිත් බිඳීමක් ඇති වුණාට පස්සේ ඕනෝන් කෙරෙහි බලන්නේම සැකමසු ස්වභාවය. එතකොට සැකමසු ස්වභාවයෙන් බලනකොට තමන්ට පෙනෙන්නේම අඩුපාඩු. එහෙම නැත්නම් සැකයට හේතු වෙන කාරණාම තමයි මතුවලා පෙනෙන්නේ. වෙනතුනේ අපේ සිතේ ස්වභාවය තමයි අපි ද්වේෂ මූලිකව යමක් දිහා බලනවා නම් අපට ඒවා ගැටෙන්නට සුදුසු කාරණා හැටියටයි දැනෙන්නේ. අපි භීතියෙන් යමක් දිහා බලනවා නම් ඒ දකින අහන හැමදේම බියපත් වෙන්නට කරුණු හැටියටයි අපට දැනෙන්නේ. අපි ආදරයෙන්, සෙනෙහසින්, ඇලීමෙන්, තෘෂ්ණාවෙන් යමක් දිහා බලනවා නම් ඒ ඇහෙන, පෙනෙන හැමදේම ආස්වාදනය කරන්න සුදුසු දේවල් හැටියටයි අපට දැනෙන්නේ. අපි ශෝකයෙන් යමක් දිහා අහගෙන ඉන්නවා නම් ඒ ඇහෙන, පෙනෙන හැමදේම අපට හැඟීම් බර වෙන්නට, ශෝකී වෙන්නට කරුණු හැටියට තමයි දැනෙන්නේ. ඒ මොකද ඉන්ද්‍රයන්ගෙන් කුමක් ගත්තත් ඒක විඳින්නේ මනසින්. ඒතර මනසේ ඒ වෙලාවට තියෙන මනෝභාවයට අනුව තමයි අපි ඒවට, ඒ අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ. ඒතර බද්ධ වෛරය කියන එක අපේ සිතේ ජනිත වුණාට පස්සේ ඒ බද්ධ වෛරය ඇති පුද්ගලයාට ඊට අදාළ පුද්ගලයා පෙනෙන, ඇසෙන, දැනෙන හැම මොහොතකම කොච්චර හොඳ දේ කළා වුණත් ඒ හැම දෙයක් එක්කම ප්‍රතිවිරෝධතාවයක් තමයි ගොඩනැගෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ අර අඹු සැමියන් අතර බිරිඳ සැමියා කෙරෙහි නම් ඒ බද්ධ වෛරය ඇති කරගත්, එහෙම නැත්නම් නැවත නැවත ගැටීම, ද්වේෂය මතු කරගෙන කලක් යනකොට ඒක බද්ධ වෛරයක් බවට පත් වුනහම ඒ කාන්තාවේ බිරිඳ අර සැමියාගේ කිසිම හොඳක් දකින්නේ නැහැ. කතා කළත් වැරදි, වැඩක් කළත් වැරදි, හොඳක් කළත් වැරදි, නරකක් කළත් වැරදි, හිතවත්ව කතා කළත් වැරදි, අහිතවත්ව කතා කළත් වැරදි, එතකොට පේන්න හිටියත් වැරදි, මගහැරලා හිටියත් වැරදි. ඒතර මේ හැම දෙයක් එක්කම ගැටෙනවා. ඒකට සාධාරණ හේතුවක් තියෙනට ඕන නැහැ. කොහොම කළා වුණත් ඒ පුද්ගලයා වැරදිකාරයෙක් හැටියට තමයි පේන්නේ. මේක තමයි බද්ධ වෛරයේ තියෙන භයානකම. ඒතර සැමියා බිරිඳ කෙරෙහි ඒ විදිහට ගැටිලා හැපිලා බද්ධ වෛරය ඇති කරගත්තොත් ඒ සැමියාට තමන්ගේ බිරිඳ පිළිබඳව පෙනෙන දැනෙන හැම දෙම අර විදිහට ගැටීමට සුදුසු කාරණා හැටියට තමයි පෙනෙන්නේ. ඒ බිරිඳ කතා කළත්, වැඩක් කළත්, හොඳක් කළත්, නරකක් කළත්, hina වුණත්, එතකොට කෑම ටික බෙදලා දුන්නත්, තේ එක හදලා දුන්නත්, මේ කොයි දේ වුණත් තමන්ට නොහොරට තමයි පෙනෙන්නේ. ඒවා ප්‍රතික්ෂේප වෙන ස්වභාවයෙන් තමයි මනසින් ඒවට ප්‍රතිචාර මතුවෙන්නේ. මෙන්න මේ විදිහට බද්ධ වෛරය යම් කෙනෙකුගේ සිත් තුළ ජනිත වුණොත් හැම මොහොතකම ඒ පුද්ගලයා සමග ප්‍රතිවිරෝධ ආකල්පයකින් තමයි හැසිරෙන්නේ. එතකොට වෛරය, එහෙම නැත්නම් වෛරයට මූලික වෙන ద్వේෂය නේ අපේ සිතේ මුලින්ම ඇති වෙන්නේ. ඒ ద్వේෂය හේවත් පටිඝය ඇති වෙන්නට කාරණා 10ක් බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල පැහැදිලි කරනවා. කාරණා 9ක් දක්වනවා නව අඝාත වස්තු කියලා. තව කරුණක් දක්වනවා අස්ථාන ක්‍රෝධයයි කියලා. නව අඝාත වස්තු කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධව නව ආකාරයකට අපේ මනසේ ගැටීම මතුවෙන්නට පුළුවන්. ඒ කොහොමද? මේ තැනැත්තා මට අතීතේ නපුරුකම් කළා. මගේ අභිවෘද්ධියට බාධා කළා. මට හතුරුකම් කළා. මගේ විනාශයට කටයුතු කළා. ඉස්සර ඉඳලම මොහු මට ඒ විදිහට විරුද්ධවයි වැඩ කළේ කියලා යම් පුද්ගලයෙක් සම්බන්ධව කෝපය මතුවෙන්න පුළුවන්, පටිඝය මතුවෙන්න පුළුවන්. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි මොහු දැනුත් මට ඒ විදිහට විරුද්ධකම්මයි කරන්නේ කියලා ගැටීම මතුවෙනවා. මොහු අනාගතයටත් මට විරුද්ධකම් කරාවි කියලා අනාගතය සම්බන්ධව ගැටීම මතුවෙනවා. ඔය විදිහට එක් පුද්ගලයෙක් සම්බන්ධව තමන්ව මූලික කොටගෙන අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රය මුල් කොටගෙන ද්වේෂය, පටිඝය ජනිත වෙනවා. ඊළඟට ඒතනත්තා මගේ හිතවතුන්ට අතීතෙත් නපුරුකම් කළා. මට යම් කිසි කෙනෙක් හිතවත්ව ඉන්නවා නම් ඒ අයට මේ මිනිස්සයා විරුද්ධකම්මයි කළේ. නපුරක්මයි කළේ. ඒ අයගේ අභිවෘද්ධිය වළක්වන එකමයි කළේ. හානියක්මයි කළේ කියලා තමන්ගේ මිතුරන්ට මොහු අතීතේ වැරදි කළා කියලා පටිඝය මතුවෙනවා. දැනුත් මගේ හිතවතුන්ට මේ තැනත්තා නපුරුකම්මයි කරන්නේ. ඒගොල්ලන්ට බාධා කරන එක, අභිවෘද්ධිය වළක්වන එකමයි කරන්නේ. ඒ විදිහට මතු වෙනවා. ඊළඟට අනාගතයටත් මොහු මගේ හිතවතුන්ට නපුරුකම් කරාවි. මගේ අම්මා තාත්තට, මගේ ඥාතීන්ට, මගේ හිතවතුන්ට, මගේ පැත්ත ගන්න අයට මේ මිනිස්සයා අනාගතේත් මේ විදිහට විරුද්ධකම් කරයි, ඒගොල්ලන්ගේ අභිවෘද්ධිය වළක්වයි, නපුරක් කරයි කියලා තමන්ගේ මිතුරන් සම්බන්ධව තුන් ආකාරයකින්, අතීත, වර්තමාන, අනාගත කියන තුන් ආකාරයකින් අර පුද්ගලයා පිළිබඳව විරෝධතා මතු වෙනවා. ඊළඟට මේ තැනත්තා මගේ හතුරන්ට ඉස්සරත් උදව් කළා. මට කවුරු හරි විරුද්ධව වැඩ කරනවා නම් මේ මිනිස්සයා ඒ අයට උපකාර කරනවා. ඒ අයට සහාය වෙනවා. ඒගොල්ලන්ට හිතවත්ව වැඩ කළා අතීතේ. දැනුත් එහෙමයි. දැනුත් මට යම් කිසි කෙනෙක් අහිතවත් නම් මට විරුද්ධකම් කරනවා නම් මේ මිනිස්සයා දැනුත් ඒ අයට උදව් කරනවා. ඒ අයට බොහොම හිතවත්. ඒ අයගේ පැත්ත තමයි ගන්නෙ. මගේ පැත්ත නෙමෙයි. ඊළඟට අනාගතයටත් මොහු මගේ විරුද්ධකාරයින්ට උදව් කරාවි. මේ විදිහට තමන් මුල් කොටගෙන අතීත, වර්තමාන, අනාගත කියන තුන් ආකාරයේ තමන්ගේ මිතුරන් මුල් කොටගෙන අතීත, වර්තමාන, අනාගත කියන තුන් ආකාරයෙන්, තමන්ගේ සතුරන් මුල් කොටගෙන අතීත, වර්තමාන, අනාගත කියන තුන් ආකාරයකින් කියන නව ආකාරයකින් එක පුද්ගලයෙක් සම්බන්ධව පටිඝය, ද්වේෂය මතුවෙන්නට පුළුවන්. දැන් මේ ස්වභාවය දිගින් දිගටම මනසේ මතුවෙනකොට තමයි ඒ බද්ධ වෛරයක් කියන தත්වෙට පත් වෙන්නේ. ඒතකොට තමන් සම්බන්ධව, තමන්ගේ මිතුරන් සම්බන්ධව, සතුරන් සම්බන්ධව මේ තුන් දෙනා සම්බන්ධවම මේ තැනත්තා මෙහෙමයි පිළිපදින්නේ කියලා තමන් එක සැබෑවක් වෙන්නටත් පුළුවන්, තමන් මනසෙන් හිතා ගන්න දෙයක් වෙන්නටත් පුළුවන්. කොහොම වුණත් දැන් වෛරය මතුවෙන්නේ තමන්ගේ හිතේනේ. ඒතර තමන්ගේ හිතේ වෛරය මතුවෙන්න තමන්ගේ සිතුවිල්ල තමයි ප්‍රධාන වෙන්නේ. අනිත් කෙනා කරන දේ නෙමෙයි. දැන් දේවදත්ත හාමුදුරුවන්ට බෝසතාණන් වහන්සේ කොයිම අවස්ථාවකවත් අනර්ථයක් කළේ නැහැ. හැබැයි අර සේරිවාණිජ ජාතකයේම සඳහන් වෙනවා, දැන් කච්චපුට වෙලෙන්දා සද්භාවයෙන් කරපු දේ සේරිවාණිජ. සේරිවාණිජ කියලා කියන්නේ හොර වෙලෙන්දා කියන එකනේ. එතකොට ඒ හොර වෙලෙන්දා ඔහුට නපුරක් කරන්න නෙමෙයි ඒක කළේ, තමන්ගේ සද්භාවයෙන් තමන්ගේ ව්‍යාපාරය කරගෙන ගියා. හැබැයි ඔහුට ඒකෙන් පාඩුවක් වුණා, මේ මිනිස්සයා නිසා තමයි මට මේක කරගන්න බැරි වුණේ කියලා ඔහුගේ මනසේ ගැටුමක් ඇති කරගත්තා. ඉතින් බෝසතාණන් වහන්සේගේ මනසේ එහෙම ප්‍රශ්නයක් නැති වුණාට මේ හොර වෙලෙන්දා එහෙම හැඟීමක් ඇති කරගත්තා. ඉතින් සසරේ දිගින් දිගටත් එහෙමයි. බෝසතාණන් වහන්සේ කවර අවස්ථාවකවත් ඒතනත්තාගේ පරිහානිය පිණිස විනාශය පිණිස කටයුතු කරන්නේ. හැබැයි ඔහුට පෙනෙන්නෙම මේ බෝසත් චරිතය තමන්ගේ විනාශය පිණිස, තමන් පරාද කරන්න, තමන් නැති කරන්න, තමන්ට හතුරුකම් කරන්න තමයි මේවා කරන්න කියලා ඉතින් දිගට දිගට හිතා ගන්න. ඒ හිතා ගන්න ඒ මානසික තත්ත්වයත් එක්ක, ඒ ආකල්පයත් එක්ක තමයි ඔහු දිගින් දිගට ගැටි ගැටි යන්නේ. මෙන්න මේ විදිහට අනේකා වරදක් කළාද නැද්ද කියන කාරණේ නෙමෙයි එතනදි වැදගත් වෙන්නේ. තමන් හිතනවා තමන්ට ඒ විදිහට වරදක් කරනවා කියලා. ඊළඟට අස්ථාන කෝපයයි කියලා කියන්නේ බොහෝ විට පුද්ගලයෝ සම්බන්ධව නෙමෙයි, මේ සෝබා දහමේ සිදුවෙන යම් යම් සිදුවීම් පාදක කොටගෙන තමන්ට අවශ්‍ය නැති වෙලාවක වැස්ස වැස්සොත් ඒ පිළිබඳව ගැටෙනවා. තමන්ට වැස්ස ඕන වෙලාවට තදින් අවුව පෑවොත් ඒකත් එක්ක ගැටෙනවා. අහක බලාගෙන යනකොට පය හැපුණොත් මොකක් හරි ඒ පය හැපිච්ච එකත් එක්ක ගැටෙනවා. මේ විදිහට සෝබා දහමේ තියෙන යම් යම් කාරණා පිළිබඳවත් තමන් කුපිත වෙනවා, ගැටෙනවා අස්ථානේ. එතකොට මේ අස්ථාන ක්‍රෝධයයි අර මුලින් කියන ලද නවාඝාත වස්තුවයි කියන මේ 10 එකතු වුනහම කෝපය මතුවෙන කරුණු 10ක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දක්වනවා. එතකොට ඔය කාරණා වලින් අර නවාඝාත වස්තුව කියලා දක්වපු විදිහට තමයි පුද්ගලයෝ සම්බන්ධව අපේ මනසේ ප්‍රතිවිරෝධතා ජනිත වෙන්නේ. එය දීර්ඝ කාලයක් අනුක්‍රමයෙන් මතුවලා බද්ධ වෙනකොට එය හඳුන්වනවා බද්ධ වෛරයයි කියලා. දැන් එතකොට මේ තත්වය ජනිත වෙන්නේ කුමක් නිසාද? අපිට පෙනෙන්නෙම බාහිර පුද්ගලයාගේ දෝෂය නිසා තමයි එහෙම වුනේ කියලා. දැන් අර හොර වෙලෙන්දාට කල්පනා වෙන්නෙම කච්චපුට්ට වෙලෙන්දා තමයි මේ වැරද කළේ. මට ලැබෙන්න තිබිච්ච දේ ඔහු තමයි මට අහිමි කළේ. එහෙම තමයි ඔහුට පෙනෙන්නේ. එතකොට ඒ විදිහෙන් තමන් හිතන කාරණෙත් එක්ක තමයි අර ගැටුම නිර්මාණය කරගන්නේ. සැබෑවටම එතන ප්‍රශ්නයක් තිබුණත් නොතිබුණත් තමන්ගේ මානසිකත්වයේ තමයි මූලික වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ මේ ලෝකේ කිසිදු සත්ත්වයකට අනර්ථයක් කරන්නට ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් දේවදත්ත හාමුදුරුවන්ට පෙනුනේම උන්වහන්සේ තමන්ට අසාධාරණයක් කරන විදිහට. ඊළඟට තමන්ගේ සහෝදරියට යසෝදරාවට අසාධාරණයක් කරපු හැටියට, ඊළඟට සුප්පබුද්ධ රජුරවන්ට පෙනුනේ තමන්ටත් තමන්ගේ දියණියටත් මේ තනත්තා අසාධාරණයක් කරපු හැටියට. අන්න ඒ විදිහට කොතෙක් යහපත කරන්නට උත්සාහ කළත් මට නපුරක් කරන්නේ, අසාධාරණයක් කරන්නේ කියලා තමන්ට හිතෙනවා නම් එතන ගැටුමක් නිර්මාණය වෙනවා. එනිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන ද්වේෂය දුරු කරගන්න, එහෙම නැත්නම් වෛරය දුරු කරගන්නට නම් අපි තේරුම් ගන්නට ඕනේ මේ වෛරය හටගැනීමේ මූල කාරණා මොනවද කියලා. ඒ මූල කාරණා හොයනකොට අපිට හුඟක් වෙලාවට දැනෙන්නෙම පෙනෙන්නෙම අනුන්ගේ වැරද්ද. මේ තරත්තා තමයි මේ වැරද්ද කළේ, මේ නපුර කළේ කියලා. පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට බලපාන විවිධ සාධක. ඒ සාධක හේතු සහ ප්‍රත්‍ය කියන වචන දෙකකින් හඳුන්වනවා. හේතු කියන්නේ මූල සාධකය, ප්‍රත්‍ය කියන්නේ ඒකට උපකාර වෙන බාහිර අදාළ වෙන අනෙකුත් සාධක. එතකොට මේ හේතු සහ ප්‍රත්‍ය කියන වචන දෙකම එකම අර්ථයෙන් විස්තර කරන තැනුත් තියෙනවා. නමුත් අපි ඉතා සියුම් විදිහට බෙදලා බැලුවොත් හේතුව කියන්නේ මූල සාධකය, ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව් වෙන කාරණය. එතකොට දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි මේ ලෝකේ ජනිත වුණා සාංසාරිකව කරන ලද කර්ම විපාක විපාකදීන් වශයෙන් සහ භව තණ්හාව ක්‍රියාත්මක වීම වශයෙන්. භව තණ්හාව මූලික වෙලා කර්ම ශක්තිය ඒකට සහදායක වෙලා අපි මේ ජීවිතේ මිනිස්සෙක් හැටියට උපන්නා. දැන් ওই දෙක තමයි මූල සාධක දෙක. ඒ දෙකිනුත් ප්‍රධානම සාධකේ තමයි භව තණ්හාව. භව තණ්හාව නිසා තමයි සත්වයෙක් උපදින්නේ. අපි මනුලොවට පැමුණුනේ කර්ම ශක්තියත් එක්ක. ඊට පස්සේ දැන් අපේ ජීවිතේ පවත්වාගෙන යන්න ආහාර අපට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට ආස්වාස ප්‍රස්වාස වායුව අපට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට සීතෝෂ්ණ ප්‍රත්‍ය වෙනවා. ඉරියව් පැවැත්වීම ප්‍රත්‍ය වෙනවා. මේ විදිහට බොහෝ දේවල් අපිට ජීවිතේ පවත්වාගෙන යන්න උදව් වෙනවා. හැබැයි අපි මේ ආත්ම භාවයේ ඉපදිච්ච ප්‍රධාන සාධකේ තමයි භව තණ්හාව සහ කර්ම ශක්තිය. එතකොට මේ භව තණ්හාවෙන් කර්ම ශක්තියෙන් ලබාගත් ආත්ම භාවය නඩත්තු කරගෙන යන්න පවතින්නට ක්‍රියාත්මක වෙන්න උපකාරක වෙන සාධක තමයි ප්‍රත්‍ය හැටියට හඳුන්වන්නේ. අන්න ඒ වගේ අපේ මනසේ කෝපය, ද්වේෂය ජනිත වෙන්නට හේතු වෙන මූල කාරණය මොකක්ද? ඒකට අවශේෂ ප්‍රත්‍ය මොනවාද කියලා අපි හඳුනගත්තොත් තමයි අපිට එය දුරු කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට බැලූ බැලමටම අපිට පේන්නේ අනුන්ගේ වැරද්ද. ඒ අනුන්ගේ වැරද්ද කියන එක බාහිර කාරණයක්. අනුන් වැරදි කළා වුණාට අපට ඕනනම් තරහින් ඒ දිහා බලන්නත් පුළුවන්. අනුකම්පාවෙන් බලන්නත් පුළුවන්. කරුණාවෙන් බලන්නත් පුළුවන්. මෛත්‍රියෙන් බලන්නත් පුළුවන්. විවිධ මානසික තත්ත්වයන්ගෙන් අපිට අනුන්ගේ වරද දිහා බලන්න පුළුවන්. එහෙම නැතුව අපිට කෝපය මතුවෙන්නේ කුමක් නිසාද? අනුන්ගේ වරද නිසාම පමණක් නෙමේ, ඒ කාරණේ වැරද්දක් හැටියට, ඒක නොකල යුත්තක් හැටියට තමන් සිතන නිසා. එතකොට ඒ තමන්ගේ මානසික තත්ත්වය, තමන්ගේ චින්තනය තමයි එහිදී මූලික වෙන්නේ, ප්‍රධාන වෙන්නේ. එතකොට දැන් අනිත් කෙනා කරපු වරදත් ඒකට බාහිර සාධකයක් වුණා. දැන් එතනත්තා එහෙම කළේ නැතිනම්, එහෙම හැසුරුනේ නැතිනම් තමන්ගේ මනසේ කෝපය වෛරය මතුවෙන්නේ නැහැ. තොර ප්‍රධාන සාධකයේ වෙනවා තමන්ගේ මානසික තත්ත්වය, තමන්ගේ චින්තනය බාහිර සාධකයේ වෙනවා අනිත් කෙනා ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් අපි මේ ප්‍රශ්නේ විසඳන්නට නම් අර බාහිර සාධකයේ වෙනස් කළා කියලා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා, යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ගහක මුදුන් මුල සහිත ගහක ඒ මුදුන් මුලයි අවශේෂ මුල් ටිකයි සියල්ලක්ම එහෙම නිර්පද්‍රිතව තිබියදී ඒ ගහේ අතු ටික කපලා දැම්මා කියලා ගහ අහෝසි කරන්නට පුළුවන් කමක් නැහැ. සති කීපයක් යනකොට නැවත දෙතුන් ගුණෙන් ලියලා වැඩෙනවා. ඇයි ඒ? අර මූල පද්ධතිය ශක්තිමත්ව තියෙන නිසා. අන්න ඒ වගේ මූල හේතුව ශක්තිමත්ව තිබියදී අවශේෂ ප්‍රත්‍ය වෙනස් කලයි කියලා අපිට ප්‍රශ්නයක් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් වෙනස් කරන්නට නම් මූල හේතුව වෙනස් කරන්නට ඕනේ. ඒ කියන්නේ දැන් කෝපය, ද්වේෂය, වෛරය ඇති වෙන ප්‍රධාන හේතුව අනුන් කරන කියන දේ නෙමෙයි, අපි සිතන විදිහ. එතකොට යම් කිසි කෙනෙකුට කෝපය, ද්වේෂය, එහෙම නැත්නම් වෛරය දුරු කරන්නට අවශ්‍ය නම් ඒක නැත්තා අර බාහිර සාධක වෙනස් කරනවා වෙනුවට ප්‍රධාන වශයෙන් තමන් සිතන ආකාරය, තමන් හඟින ආකාරය, තමන්ගේ චින්තනය, ආකල්පය වෙනස් කරගන්නට ක්‍රියාත්මක විය යුතු වෙනවා. ඒ නිසා අපි මේ බඳු අවස්ථාවලදී සිතා බලන්නට ඕන. දැන් අනිත් කෙනා කොච්චර වැරද්දක් කළා වුණත් අවසානයේ කෝපය නිසා, වෛරය නිසා විනාශ වෙන්නේ තමන්ගේ මනසයි. ඒ භවෙන් භවයට ඒකෙන් කිලිටි වෙන්නේ තමනුයි. භවෙන් භවයට දුගතිගාමි වෙන්නේ, දුක්ඛ විපාක විඳින්නේ තමනුයි. ඒ නිසා අනුන් කොයිතරම් වරදක් කළා වුණත්, අනුන්ගේ මොනතරම් දෝෂයක් තිබුණා වුණත්, කෝපයෙන්, වේෂයෙන්, වෛරයෙන් මම විනාශ වෙන්නේ කුමකටද? එතකොට වැරද්ද කරන්නේ අනිත් කෙනා නම් දුක් විඳින්න ඕනේ ඒ තැනැත්තා. එතකොට ඒ තැනැත්තා දුක් විඳිනවා වෙනුවට අනුන්ගේ වරද මූලික කොටගෙන, අනුන්ගේ දෝෂය මූලික කොටගෙන ඇයිද මම දුක් විඳින්නේ? ඇයිද මම විනාශ වෙන්නේ, කෙලසෙන්නේ? ඒ නිසා මම මේ මගේ මනෝභාවයට, මේ හැඟීමටයි මේ වැහල් වෙලා තියෙන්නේ. අනිත් කෙනා කරන වැරද්ද වෙනම කාරණය. මම මේ පීඩාව විඳින්නේ මගේ මනෝභාවය පාලනය කරගන්නට බැරිකම නිසා. ඒ නිසා මේ විනාශයෙන් මම නැගී සිටින්නට නම් මගේ මනෝභාවයන්ට වහල් නොවි මම සිහිබුද්ධියෙන් නුවණින් ක්‍රියා කරන්නට ඕන කියලා තමන්ගේ මනෝභාවය, තමන්ගේ සිතුවිල්ල, තමන්ගේ ආකල්පයට වහල් නොවි ඒ නැගී සිටින්නට මූලික වශයෙන් උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම අපිට ද්වේෂය දුරු කරන්න විවිධ ක්‍රමපායන් පාවිච්චි කරන්නට පුළුවන්. ඒන් සාර්ථකම ක්‍රමයක් තමයි ওই විදිහට හේතුව නිවැරදිව හඳුනාගෙන දුරු කරන්නට වෑයම් කිරීම. ඒ වගේම ඒ එළඹෙන අවස්ථාව අපි හැම කෙනෙක්ම බෞද්ධය හැටියට නිවන් දකින්න කෙලස් නසන්නනේ වෑයම් කරන්නේ. ඒතර කෙලස් නසන්නට නම් මේ ක්ලේශය මතුවෙන අවස්ථාව තමයි එය දුරු කරන්න පුහුණු වීම සඳහා සුදුසුම අවස්ථාව. ඒ වගේම නිවන් දකින්නට නම් අපට ශාන්ති පාරමිතාව හෙවත් ඉවසීම පුහුණු කරන්නට ඕන. එතකොට ඉවසීම පුහුණු කරන්නට මහබෝසතාණන් වහන්සේ දුෂ්ට දුර්ජන පුද්ගලයෝ ඉන්න තැන් හොයාගෙන ගියා. එතකොට මට ද්වේෂය දුරු කරන්නට එබඳු සත්ව එබඳු පුද්ගලයන් සොයාගෙන යන්නට ඕනේ. තමන්ගේ ගෙදරම තමන් ඉන්න තැනම ඒ වගේ අය ඉන්නකොට එබඳු තැනකදී තමන්ට ශාන්තිය ඉවසීම පුහුණු කිරීමේ ක්‍රියාවලියට ඒක සහාය කරගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට විවිධ පැතිවලින් ඊට අදාළ හේතු ප්‍රත්‍ය ගැන කල්පනා කරලා තමන්ට මේ අවස්ථාවේ තමන් විනාශ නොවි ගන්නට පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය කුමක්ද කියලා නුවණින් කල්පනා කළොත් තමයි අපට ඒ විදිහට මතුවෙන කෝපය ද්වේෂය දුරු කරගන්න පුළුවන්. ඒ වෛරයක් මට්ටමට යමක් බද්ධ වුණාට පස්සේ ඒක ලෙහන්න පහසු නෑ. ඒක දිගින් දිගට භවෙන් භවේ මතුවෙන්නට පුළුවන්. ඒ නිසා වෛරයක් තත්වෙට ඒක බද්ධ වෙන්නට කලින් ඊට පෙර ආතුව අර කෝපය ද්වේෂය හැටියට පටිඝය හැටියට මතුවෙන මූලික අවස්ථාවේදී අපිට නුවණින් තේරුම් අරගෙන පාලනය කරගන්න පුළුවන් නම් දුරු කරගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට ඒන් ජය ගන්නට පුළුවන්. ඒ වෛරයක් හැටියට බද්ධ වුණාට පස්සේ උනත් අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ දේශනාව නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සමන්තං. එතකොට වෛරය ඒ වෛර කිරීමෙන්ම දුරු කරන්නට පුළුවන් කමක් නැහැ. නැවත නැවත වෛර කරන්න ඒ වෛරය සංසිඳෙන්නේ නැහැ. අනිත් කෙනා සමග ගැටෙන්න අනිත් කෙනා සංසිඳෙන්නෙත් නැහැ, තමන්ගේ මනස සංසිඳෙන්නෙත් නැහැ. ඒ නිසා අනිත් කෙනා තමන්ට වෛර කළා වුණත්, තමන්ට නපුර කළා වුණත්, තමන් වෛර නොකොට තමන්ගේ මනස සංසිඳවා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි තමන්ව සංසිඳෙන්නෙත් අනෙක් පැත්තෙන් තමන්ට එන වෛරී ස්වභාවය සංසිඳවා ගන්නට පුළුවන් වෙන්නේ. මොකද කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් මම සංසිඳුණාට මම හිත හදාගත්තා නම් අනිත් කෙනාගේ නපුරුකම් නවත්තන්නේ නැහැ. ඉතින් එහෙම හිතලා හරියන්නේ නැහැ. කොමක් නිසාද ඒ වෛරයට තමනුත් වෛරෙන් කෝපයෙන් ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වලා අපිට කවදාවත් ඒ වෛරය ජය ගන්නට පුළුවන් කමක් නැහැ. වෛරය ජය ගන්නට පුළුවන් වෙන්නේ අවෛරී බවින් පමණයි. අවෛරී බව කියලා කියන්නේ ඉවසීම සහ මෛත්‍රිය. ශාන්තිය සහ මෛත්‍රිය අපිට දරා ගන්නට පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම තමන්ගේ අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙනවා. අන්න ඒ බඳු මනෝභාවයන් පැහැදිලිව අවදි කරගත්තොත් තමයි අපට දුර්වල මානසිකත්වයෙන් නැගී සිටින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට දෙවැනි කාරණේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව ගැනත් බුදුරජාණන් වහන්සේ මේ වත්තුපම සූත්‍රයේදී දේශනා කරනෝ ඉස්සා චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා ඉස්සං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. ඊර්ෂ්‍යාව සිත කෙලසන උපක්ලේශ ධර්මයක් කියන බව නුවණින් දැනගෙන ඒ ඊර්ෂ්‍යාව දුරු කරන්නට ක්‍රියාත්මක විය යුතුයි. මොකද ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ ඊර්ෂ්‍යාව කියන්නේ පින්නතුනේ අනුන්ගේ અભිවෘද්ධිය ඉවසන්නට බැරිකම. අනුන්ගේ અભිවෘද්ධිය කියලා කියන්නේ ධන සම්පත් භවභෝග සම්පත් ආදී විතරක් නෙමෙයි. අනිත් කෙනා කවර කාරණයකින් හෝ ඉදිරියට යන බව තමන්ට දරාගත නොහැකි తත්වයේ තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. එතකොට හැම පුද්ගලයාගේම මනසේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ එකම කරුණු සම්බන්ධව නෙමෙයි. තම තමන් සිතන විදිහත් එක්ක. ඒ කියන්නේ තමන් යමක් අපේක්ෂා කරනවා නම් යම්කිසි අරමුණක් දිනා ගන්නට උත්සාහ කරනවා නම් අන්නේ දිනා ගන්නට උත්සාහ කරන අරමුණ පිළිබඳව අනිත් කෙනා ඉදිරියට යනවා කියලා පෙනෙනවා නම් අනිත් කෙනා ඒකට ලං වෙනවා වගේ පෙනෙනවා නම් අන්න එතනදි තමයි ඊර්ෂ්‍යාව මතුවෙන්නේ. උදාහරණ හැටියට අපි ගත්තොත් අපි හිතමු තමන් මිල මුදල් ගැන උනන්දු වෙනවා නම් අනිත් කෙනා මිල මුදල් හරි හම්බ කරනකොට තමන්ට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. හැබැයි මිල මුදල් ගැන උනන්දුවක් නැති කෙනාට අනිත් කෙනා කොයිතරම් ධන කුවේරයක් වුණත් තමන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. තමන් යාන වාහන ගැන උනන්දු වෙනවා නම් අනිත් කෙනා යාන වාහන ගන්නකොට තමයි තමන්ට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. ඒව ගැන තමන්ට උනන්දුවක් නැත්නම් අනිත් කෙනා වාහන 10ක් 15ක් පාවිච්චි කළා වුණත් කොච්චර සුඛෝපභෝගී වාහන තියාගත්තා වුණත් තමන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. මේ විදිහට තමන් උනන්දු වෙන කාරණේ කොමක්ද ඒ සම්බන්ධව තමයි තමන්ට ඊර්ෂ්‍යාව මතුවෙන්නේ. අපි හිතමු යම් කෙනෙක් සමාජයේ බොහොම සිල්වත් කෙනෙක් ගුණවත් කෙනෙක් හැටියට පෙනී සිටින්නට උත්සාහ කරනවා කියලා. ඒකට කැමැත්තක් තියෙනවා ඒ කීර්තියට ප්‍රසාදයට. එතකොට අනිත් කෙනාගේ ඒබඳු කීර්තියක් මතුවලා එනකොට Tamante එක රොස්සන්නේ නැහැ. ඊළඟට Taman පෞල් ජීවිතයක් හැටියට ආදරයෙන් සෙනෙහසෙන් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන Tamante අවස්ථාව අහිමි වෙමින් පවතින අනිත් කෙනා සතුටින් ජීවත් වෙනවා දකිනකොට Tamante ඊර්ෂ්‍යා මතුවෙනවා. මේ විදිහට අසවල් කාරණයයි කියලා වෙන් කරන්නට බෑ. මේ ලෝකේ කාම සම්පත් හැටියට Taman කැමති වෙන භෞතික සම්පත් හෝ වේවා, එහෙම නැත්නම් මානසික සම්පත් හෝ වේවා, කීර්ති ප්‍රශංසා ආදී හෝ වේවා, ලාභ යස ප්‍රශංසා සැප, ඔය කවර කාරණයක් සම්බන්ධව උනත් Taman උනන්දු වෙනවා නම් අනිත් කෙනා ඒ සම්බන්ධව ඉදිරියට යනකොට Tamanට ඊර්ෂ්‍යා මතුවෙනවා. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ රොස්සන් නැති දරා ගන්න බැරි ගතිය. මනස දැවෙන, තැවෙන, කම්පණයටපත් වෙන ගතිය. පොරොත්තු නොදෙන ගතිය. දැන් මේ తත්වයේ ඇති වෙන්නෙම පින්නතුනි Taman දන්නා කියන අය සම්බන්ධව විතරයි. ඊර්ෂ්‍යාවේ තියෙන විශේෂත්වය ඒකයි. කවදාවත් Taman නොදන්න පුද්ගලයෙක් සම්බන්ධව, Tamanට සම්බන්ධයක් නැති කෙනෙක් සම්බන්ධව ඊර්ෂ්‍යාව මතුවෙන්නේ නැහැ. දැන් ලෝකේ ඕනතරම් මිනිස්සු ධන සම්පත් වලින් දියුණු වෙනවා, යාන වාහන තියා ගන්නවා, ඊළඟට අවශේෂ හැකියාවන්ගෙන් දියුණු වෙනවා. අපිට කිසිවක් පිළිබඳව කිසිම අමාරුවක් නැහැ. මේ දන්න කියන කෙනෙක් එහෙම ඒ தත්ත්වයටපත් වෙනකොට තමයි අපි සංසන්දනය කරමින් ඒක රුස්සන් නැති தත්ත්වයටපත් වෙන්නේ. ඉතින් එතනම තියෙනවා එහි පවතින ලාමක தත්ත්වය. ඉතින් යම් කිසි කෙනෙකුගේ సంతානේ මේ බඳු ඊර්ෂ්‍යාවක් මතුනොත් ඒතනත්තා කාරණයක් නැතුවම හේතුවක් නැතුවම අනිත් කෙනාට විරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඊර්ෂ්‍යාවේ ස්වභාවය ඒකයි. යම් කෙනෙක් සම්බන්ධව යම් කරුණක් සම්බන්ධව Tamanට ඊර්ෂ්‍යාවක් මතුනහම ඒ ඊර්ෂ්‍යාවට ලක්වුණු පුද්ගලයාගේ පරිහානිය විනාශය දකින්නට තමයි කැමති වෙන්නේ. උතර අනේකාගේ විනාශය දකින්නට කැමති බව පටිඝය. එහෙම නැත්නම් ව්‍යාපාදය කියලායි හඳුන්වනවා. ව්‍යාපාදයයි කියලා කියන්නේ තමන් අකමැති අරමුණ විනාශ වෙනවා දකින්නට කැමති බව. එතකොට දැන් ඒතනත්ත තමන්ට කරපු නපුරක් නැහැ, තමන්ට කරපු හිංසාවක් නැහැ, අනර්ථයක් නැහැ. හැබැයි ඒතනත්තාගේ දියුණුව අභිවෘද්ධිය තමන්ට රුස්සන් නැති නිසා ඒතනත්තාගේ පරිහානිය විනාශය තමන් අපේක්ෂා කරනවා. එතකොට ඊර්ෂ්‍යාව පටිඝමූලික සිතක්, ද්වේෂමූලික සිතක්. ඒ නිසා ඊර්ෂ්‍යාව නිසා ද්වේෂය වර්ධනය වෙනවා, පටිඝය වර්ධනය වෙනවා, ව්‍යාපාදය වර්ධනය වෙනවා. එතකොට තමන්ට කිසිම කරදරයක් කරපු නැති අහිංසක පුද්ගලයෙක් පිළිබඳව කෝපයක්, ද්වේෂයක්, වෛරයක් හිතේ මතුවෙන්නට පුළුවන් ඊර්ෂ්‍යාව පාදක කොටගෙන. ඒ නිසා ඊර්ෂ්‍යාව කියන්නේ කෝපේ, වෛරය ඇති වෙන මූල කාරණයක් වෙනවා. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ තමන් හිතන පතන ආකාරයත් එක්කයි මේ මානසික තත්ත්වයන් ජනිත වෙන්නේ කියන බව. එතකොට මේ කියන ඊර්ෂ්‍යාව තමන්ගේ චිත්තසංතානයේ මතුවෙනකොට ඒ මතුවෙන්නේ කොමක් නිසාද? හැම විටම අර තමන් සහ අනුන් සංසන්දනාත්මකව දකින්නට උත්සාහ කරන. ඒ සැසඳීමත් එක්කලා තමයි මේ ගැටලුව මතුවෙන්නේ. ඊර්ෂ්‍යාව දුරු කරන්න නම් ඒ සංසන්දනය කරනවා වෙනුවට අපිට අනුත් අයට ඊර්ෂ්‍යා කිරීමෙන් මට යමක් ලබන්නටත් බෑ. ඒ වගේම මට සාපේක්ෂව අනිත් කෙනා ගැන හිතලා තේරුමකුත් නෑ. හැමතැනම දේවල් සිද්ධ වෙන්නේ හේතුප්‍රත්‍යයන් අනුව. හේතුප්‍රත්‍යයන් මත තමයි දේවල් ජනිත වෙන්නේ. ඒ වගේම තම තමන්ගේ කුසලා කුසල කර්ම ශක්තියත් එක්ක තමයි තම තමන් උස්පහත් වීම තීරණය වෙන්නේ. ඒ නිසා අනෙකා යම් અભිවෘද්ධියක් ලබනවා නම් ඒතනත්තා සාංශාරිකව ගෙනාපු කුසලා කුසල කර්ම ශක්තිය සහ මේ ජීවිතයේ උත්සාහයේ වීරිය කැපවීම මතයි එතනට යන්නේ. ඉතින් තමන්ට දියුණු වෙන්නට ඕන නම් තමන්ට ඊට අදාළ කුසල ධර්ම සම්පාදනය කරගන්නට ඕන. ඒකට අවශ්‍ය තරම් දැනුම, හැකියාව, කුසලතාවය වර්ධනය කරගන්න ඕන, කැපවීම තියෙන්නට ඕන. එහෙම කැපකිරීම කළොත් ඒ අදාළ හේතුප්‍රත්‍ය ගොඩනැගුවොත් තමන්ටත් ඒ ඵලය ගොඩනගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අපි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි අපිට ඊර්ෂ්‍යාව දුරු කරගන්නට පුළුවන් වෙන්නේ. සැබෑවට අපි අනුන්ට ඊර්ෂ්‍යා කළා කියලා ඔහුගේ පරිහානියක් ඇති කරන්නටත් බෑ, අපේ දියුණුවක් ඇති වෙන්නෙත් නෑ. ඒකෙන් වෙන්නේ අපි පිරිහෙන එක විතරයි. ඒ නිසා දියුණු වෙන්නට අවශ්‍ය වෙන්නේ, ඔය දැන් සමහරලාට වාහනවල එහෙමත් ගහලා තියෙන්නේ, දියුණුවේ රහස ඊර්ෂ්‍යාව නො උත්සාහයයි. එතකොට ඒක හොඳ දහම් පණිවිඩයක්. ඊර්ෂ්‍යා කරලා අපිට දියුණු වෙන්නට පුළුවන් කමක් නෑ. දියුණු වෙන්නට අදාළ හේතුප්‍රත්‍ය, අනිත් කෙනා දියුණු වෙන්නේ ඒ අදාළ හේතුප්‍රත්‍ය ගොඩනැගීම නිසා, තමන්ට දියුණු වෙන්නට ඕන නම් තමනුත් ඊට අදාළ හේතු ප්‍රත්‍ය ගොඩනගන්නට ඕන. අන්න ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා නුවණින් කම්මස්සගත ස්වභාවය, කියන්නේ කර්මයේ ස්වකීය කොට පවතිනවා. ඒ වගේම යමක් සිද්ධ වෙන්නට අදාළ හේතු ප්‍රත්‍යයන් පවතිනවා. ඒ අනුවයි දේවල් ක්‍රියාත්මක වෙන්නේ කියලා නුවණින් තේරුම් අරගෙන ඊට අදාළ හේතු ප්‍රත්‍ය ගොඩනගන්නට තමන් සැලකිලිමත් වෙනවා නම් එබඳු පුද්ගලයාට තමයි ඊර්ෂ්‍යාව අඩු කරගෙන තමන්ගේ අභිමතාර්ථය සාධනය කරගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි මානය. මානයයි කියලා කියන්නේ ඒ සම්බන්ධවත් බුදුරජාණන් වහන්සේ වත්තුපම සූත්‍රයේදී දේශනා කරන චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා මානං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. මාන්නය සිත කෙලසන උපක්ලේශ ධර්මයක් කියන බව දැනගෙන ඒ මානය නැමැති උපක්ලේශය දුරු කරන්නට ක්‍රියා කළ යුතු බව. මොකක්ද මානය කියලා කියන්නේ? සංසන්දනය කිරීම. අපි අර මුලිනුත් සිහිපත් කළේ ඊර්ෂ්‍යා මතුවෙන්නේ සැසඳීමත් එක්කලා. එතකොට සංසන්දනය කරනවා. සංසන්දනය කිරීම කියන එක ලෝකයේ සැබවින්ම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. නමුත් පුද්ගලයා හැම විටම තමන් අනුන් සමග, අනුන් තමන් සමග සංසන්දනය කරන්නට උත්සාහවත් වෙනවා. ඒ සැසඳීම තුළ තමන් නිගමන තුනකට පැමිණෙනවා. ඒ තමයි සෙය්‍යමාන, සදිසමාන සහ හීනමාන. සෙය්‍යමානය කියලා කියන්නේ සංසන්දනය කරලා අනිකාට වඩා තමන් උසස් කියලා. දැන් උසස් කියන්නේ සමහරට දැනුගත්කම් වලින්, හැකියාවන්ගෙන්, රූප සම්පත්තියෙන්, ධනයෙන්, බලයෙන්, ගුණයෙන්, නුවණින්, මේ කවර හෝ කාරණයකින් වෙන්නට පුළුවන්. කීර්තියෙන්, යසසින්, පරිවාර සම්පත්තියෙන් කවර කරුණක් සමග හෝ සංසන්දනය කරලා අනිත් අයට වඩා තමන් ඒ සම්බන්ධව ඉදිරියෙන් ඉන්නවා කියලා සිතන ගතිය, දකින ගතිය තමයි සෙය්‍යමාන කියලා. ඊළඟට එහෙම සංසන්දනය කරනකොට අනුන්ට සමාන මට්ටමකින් තමනුත් ඉන්නවා කියලා පෙනෙන සිතන ගතිය තමයි සදිසමානය කියන්නේ. එහෙම සංසන්දනය කළා අනුන්ට වඩා පහත් මට්ටමකයි තමන් ඉන්නේ කියන තීරණයට ලැබීම තමයි හීනමානයයි කියලා කියන්නේ. එතකොට මේ කියන සෙය්‍යමාන, සදිසමාන, හීනමාන තුනටම ප්‍රධාන සාධකයේ වෙන්නේ මොකක්ද? සංසන්දනය කිරීම. ඊළඟට හීනමානය තවත් වෙනත් වචනවලිනුත් හඳුන්වනවා. සමහර වෙලාවට ලැජ්ජාව හැටියට සමහරු හඳුනා ගන්නවා හීනමානෙ. ඊළඟට උඩඟුකම හැටියට හඳුනා ගන්නවා හීනමානෙ. ලැජ්ජාව, උඩඟුකම කියන්නේ වෙනම කරුණු. නමුත් හීනමානය සමහර කෙනෙක් සමහර අවස්ථාවලදී ඒ නම් වලිනුත් හඳුනා ගන්නවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙකුට අපි ගමනක් යන්න කතා කරනවා. කතා කරනකොට ඒ තැනත්තා කියනවා මට මේ ඇඳගෙන යන්න ඇඳුමක් නැහැ, ගැළපෙන ඇඳුමක් නැහැ. ඉතින් ඒ නිසා මට බෑ. මට ලැජ්ජයි මේ පරණ ඇඳුම් ඇඳගෙන යන්න. එතකොට එතනදී ලැජ්ජයි කියලා කියන්නේ මොකක්ද? ඒ තමන්ගේ මනසේ මතුවෙන හීනමානය. අර පිරිස අතරට තමන්ට තියෙන ඇඳුම ඇඳගෙන යන්න සූදානම් නැහැ. තමන්ට තියෙන වාහනේ යන්න, තමන්ට තියෙන පහසුකම් වලට අනුව ක්‍රියාත්මක වෙන්න අනිත් අය ඉදිරියේ තමන්ට හීනමානයක් ඇති වෙනවා. තමන් පහත් කියන හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා ඔහු මැලි වෙනවා. එතකොට එතනදී ඇති වෙන මේ මැලි ගතිය අපි ලැජ්ජාව හැටියට හඳුනා ගන්නවා. ඊළඟට උඩඟුකම. දැන් සමහර වෙලාවට ඒ තමන්ගේ තමන් පිළිබඳව ඇති වෙන හීනමානය උඩඟුකමක් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. උඩඟුකමක් හැටියට අනිත් අය දකින්න පුළුවන්. සමහර වෙලාවට අසවලා සමග කතා බහ කරලා මේක කරගමු කියලා කිව්වන් පස්සේ ඉතින් අපි කවුද ඒගොල්ලොත් එක්කලා කතා කරන්න? ඒගොල්ලෝ බොහොම නිලතල වලින් උසස් අය. ඒගොල්ලෝ අසවල් අසවල් කුලවල අය. අපි කවුද? ඉතින් ඒගොල්ලොත් එක්ක පෑහෙන්නේ. ඒ නිසා අපි අපේ පාඩුවේ ඉන්නවා මිසක් අපිට ඔය නුසුදුසු දේවල් කරන්න අපි අනේ ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අපේ පාඩුවේ අපට ගැළපෙන හැටියට අපි ජීවත් වෙන්න ඕන කියලා කල්පනා කරනවා. එතකොට එතනත් හීනමානය තමයි ඇති වෙන්නේ. එතකොට කෙනෙක් දකින්න පුළුවන් මේ මිනිස්යාගේ තියෙන උද්දච්චකම, උඩඟුකම, ඔළුව පාත් කරන්න කැමති නැහැ. ඒ විදිහට දකින්නත් පුළුවන්. මේ විදිහට නොඑක් ආකාරයෙන් සමාජය විසින් හඳුනා ගන්නට පුළුවන් මේ සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියන මේ ත්‍රිවිධාකාර මානය. ප්‍රමාණය ඇති වෙන්නේ හැම විටම මනින නිසා, සංසන්දනය කරන නිසා. එතකොට මේ මානය තවත් දෙආකාරයකින් ධර්මයේ දක්වනවා. යත්තාව මානය සහ අයත්තාව මානය කියලා. යත්තාව මානය කියලා කියන්නේ සැබෑවටම තියෙන කාරණා සමග සංසන්දනය කරලා මාන්නේ ඇති කරගන්න. අයත්තව මානය කියලා කියන්නේ නැති දේවල් පිළිබඳව සංසන්දනය කරලා තමන් තීරණවලට එළඹෙනවා. ඒ කියන්නේ පින්නතුනේ දැන් අපි හිතමු අනිත් කෙනාට උගත්කම තියෙනවා මටත් උගත්කම තියෙනවා. අනිත් කෙනාට රූප සම්පත්තිය තියෙනවා මටත් රූප සම්පත්තිය තියෙනවා. මෙහෙම සමහරු සෙය්‍යමාන සදිසමාන හීනමාන ඇති කරගන්නවා. ඇත්තටම තියෙන කරුණු සම්බන්ධව අනිත් කෙනාටත් උගත්කම තියෙනවා තමන්ටත් යම්කිසි උගත්කමක් තියෙනවා. ඒ තියෙන උගත්කම සම්බන්ධව තමයි තමන් හිතන්නේ. එතකොට ඒ තියෙන දේ සම්බන්ධව ඇති වෙන මානය යථාව මානයයි. අයථාව මානය කියන්නේ අනිත් කෙනාට උගත්කම තියෙනවා තමන්ට ඇති උගත්කමක් නැහැ. හැබැයි තමන් හිතනවා ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අපටත් දේවල් තේරුම් ගන්න පුළුවන්. මොකද අපි උපතින්ම නිකන් මොට්ටව ඉපදුනා නෙමෙයිනේ. අපටත් යමක්කමක් කරන්න පුළුවන්. අපටත් යමක්කමක් තේරෙනවානේ. ඔය ඒගොල්ලෝ හැරෙනකොට අපිට කියන්න පුළුවන් මොකද්ද කරන්න ලෑස්ති වෙන්නේ කියලා. ඒ නිසා අපිත් මේ නිකම්ම කෙස් පැහුණා නෙමෙයි. ඒ විදිහට හිතලා තමනුත් මහා විශාරදයින් හැටියට දැනුගත් බුද්ධිමත්ුන් හැටියට තමන් පිළිබඳව හිතනවා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් නෑ. අර නිකන් තමන් මනසින් පිම්බිලා තමන් පිළිබඳව ඇතුළතින් ඉදිමිලා ඉන්න ගතිය විතරයි. තමන්ට සැබෑවටම එහෙම සාධකයක් තමන් ළඟ නෑ. නැති වුණාට තමන්ගේ නැති බව පිළිගන්න සූදානම් නෑ. තියනවායි කියලා හිතාගෙන තමන් අනිත් අයටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා තමන් පිළිබඳව මානයක් ඇති කරගන්නවා. එතකොට ඒක තමයි අයථාව මාන කියන්නේ. එතකොට යථාව මාන අයථාව මාන කියන දෙකම අපේ සිත කෙලසන උපක්ලේශ ධර්ම. හැබැයි යථාව මානය අයථාව මානය දෙක පිළිබඳව අපි කල්පනා කරලා බලනකොට යථාව මානයට වඩා අයථාව මානය අනර්ථකාරී බවින් අඩුයි කියලා කියන්නට පුළුවන්. ඒ මොකද එතන සංසන්දනාත්මකව තියෙන දේ ගැනයි කල්පනා කරන්නේ. එතකොට අර නැති දේ ගැන තමන් පුම්බා ගන්නවට වඩා එතන සම්පූර්ණ මෝහය මුලාව ඇති වෙන්නේ. එතකොට තියෙන දේ සම්බන්ධව ඇති වෙන මානයත් මානයක් තමයි. නමුත් එය අරතරන් අනර්ථකාරී හිස් වූවක් නොවේ. එතකොට මේ යථාමාන අයථාමාන දෙකම පුද්ගලයාට අකුසලයේ සඳහා හේතු වෙන්නත් පුළුවන් කුසලයේ සඳහා හේතු වෙන්නත් පුළුවන්. යථාමානයත් අයථාමානයත් දෙකම අකුසලයට හේතු වෙන්නත් පුළුවන්. ඒ වගේම කුසලයට හේතු වෙන්නත් පුළුවන්. ඒ කොහොමද? දැන් යම්කිසි කෙනෙකුට මාන්නේ ඇති වුණාන් පස්සේ ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අපටත් යමක් කරන්න පුළුවන් කියලා අපි පෙන්වන්න ඕන කියලා තමන්ගේ බලපුලුවන්කාරකම පෙන්වන්න, හැකියාව පෙන්වන්න සමහර විට අන් අයට පීඩා කරන්න, හිංසා කරන්න, අන්සතු දේවල් පැහැර ගන්න, ඒ ළඟට අනිත් කෙනාට රිද්දන්න ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒබඳු තැන්වලදී අර තමන්ගේ මානය ඒක සැබෑවට තියෙන කාරණා සම්බන්ධව ඇති වෙන යථාමානයක් වුණත් නැති දේවල් සම්බන්ධව ඇති කරගත්තු පුහුමාන්නයක් වුණත් ඒ මානය නිසා තමයි ඒ තැනත්තා අනිත් අයට පාඩමක් උගන්වන්න විද්දන්න තමන්ගේ හැකියාව බලපුලුවන්කාරකම පෙන්වන්න උත්සාහ කරන්න ගිහිල්ලා අර පාප කර්මය සිද්ධ කරගන්න. ඒ මානය අකුසල් වලට හේතු වෙන විදිය. තව සමහර අවස්ථාවලදී මාන්නය කුසලයටත් හේතු වෙන්න පුළුවන්. යථාමානයත් හේතු වෙන්න පුළුවන්, අයථාමානයත් හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ පින්නතුනේ දැන් තමන්ගේ පරම්පරාව පිළිබඳව, තමන්ගේ දැනුගත්කම් පිළිබඳව, තමන්ගේ ගුණ සම්පන්නකම් පිළිබඳව, තමන්ගේ ප්‍රඥාව පිළිබඳව තමන් මාන්නය ඇති කරගන්නවා. ඇති කරගෙන අපි ඔය අනිත් අය වගේ නිකන් ලාමක වැඩ කරන්න යන්නේ, අනිත් අය වගේ නිකන් ලෝකේ පහත් දේවල් අපි කරන්න උත්සාහ කරන්නේ. අපි හොඳ පරම්පරාවකින් පැවතගෙන ඉන්න මිනිස්සු, අපිට හොඳ පරපුරක් තියෙනවා. අපේ පරපුරේ අය කවදාවත් ඔය වගේ අපරාධ කරලා නැහැ, ඔය වගේ ලාමක දේවල් කරලා නැහැ. අනිත් එක අපි නිකන් මේ කිසි දැනුගත්කමක් නැති මේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු වගේ අපි වැඩ කරන්න යන්නේ නැහැ කවදාවත්. අපි ඊට වඩා යම් කිසි දැනුගත්කමක් ඇති සිහිබුද්ධියෙන් වැඩ කරන පිරිස, හොඳට නුවණින් කල්පනා කරලා අපි දේවල් කරන්නේ. ඒ නිසා අපි කොහොමවත් ඔය වගේ පහත් දේවල් වලට සම්බන්ධ වෙන්න කැමති නැහැ කියලා අර තමන් පිළිබඳව පරම්පරාව නිසා, දැනුගත්කම නිසා, හැකියාව නිසා, බුද්ධිය නිසා, ඇතුව හෝ නැතුව තමන් ඒ පිළිබඳව ඇති කරගෙන ඉන්න මාන්නයෙන් සමහර වෙලාවට අනිත් අය කරන විදිහේ ලාමක පෞකම් වලට තමන් යොමු නොවි ඒවෙන් වැළකී සිටින්නට උත්සාහ කරනවා. ප්‍රාණඝාතයෙන් වළකින්නට උත්සාහ කරනවා, මනුෂ්‍ය ඝාතන වලින් වළකින්නට උත්සාහ කරනවා, ඒ වගේම බොරු කියන්නේ නැතුව ඉන්නට උත්සාහ කරනවා, හොරකම් නොකර ඉන්නට උත්සාහ කරනවා, වංචා නොකර ඉන්නට උත්සාහ කරනවා. මේ විදිහට විවිධ පව්කම් වලින් අපරාධ වලින් වැළකී ඉන්නට උත්සාහ කරනවා, විශේෂයෙන්ම සෙය්‍යමානය නිසා. සෙය්‍යමානය කියලා කියන්නේ අපි උසස් කියන අදහස නිසා. ඊළඟට හීනමානය නිසා සමහරට පව්කම් වලින් වළකින්නට පුළුවන්. ඒ කියන්නේ අපි මේ ජීවිතයේ මේ පහත් ආත්ම භාවයක් ලබලා තියෙන්නේ, අපි දුර්වලයෝ හැටියට ඉපදිලා ඉන්නේ සසර ගමනේ අපි කුසල් කරපු නැති නිසා, පව්කම් කරගත්තු නිසා. ඒ නිසා මේ ජීවිතේ තවත් පව්කම් සිද්ධ කරගත්තොත් අපි තවත් පහළට වැටෙන එකයි වෙන්නේ. ඊළඟ ආත්මෙත් දුර්වල ආත්ම භව ලබන එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ අපි පෙර සසරේ කරපු කර්මවල විපාක විඳිනොත්, ඒ නිසා අපි පහත් තැන්වල පහත් විදිහට ඉපදිලා තියෙනවා. ඊළඟ ආත්මෙත් හොඳ උසස් තැනක උපදින්නට නම්, සැප සම්පත් ලබන්නට නම් අපි පව්කම් වලින් වළකින්න ඕන, කුසල් කරන්න ඕන කියලා අර හීනමානය නිසා යම් යම් අවස්ථාවල කුසලයට යොමු වෙන්න අකුසලෙන් වළකින්න පුළුවන්. ඒ නිසා මානය සැබෑවටම පවතින කාරණා සම්බන්ධව ඇති වුණා වුණත්, නොපවතින කාරණා සම්බන්ධව ඇති වුණා වුණත්, ඇතැම් අවස්ථාවල අකුසලයට හේතු වෙන්න පුළුවන්, ඇතැම් අවස්ථාවල කුසලයට හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මානය කියන මේ ක්ලේශය ඉතාම සූක්ෂමව ඇති වෙනවා. ප්‍රතඥයෙක් හැටියට මානය දුරු කරන්නට පහසු නෑ. මානය අඩු කරගන්න එකයි කල හැක්කේ. මානය සම්පූර්ණයෙන් දුරු වෙන්නේ අරහත් මාර්ගඥානයෙන්. ඒතර අරහත් මාර්ගඥානය සාක්ෂාත් කළ රහතන් වහන්සේ තමයි නිහතමානී. නිහතමානී කියලා කියන්නේ මානය දුරු කරන ලද, අහෝසි කරන ලද උතුමන්. එතෙක් අපට නිහතමානී වෙන්නට බෑ. එතෙක් අපට වෙන්න පුළුවන් අනතිමානී වෙන්න. ඒ කියන්නේ අතිමානය. මාන්නෙන් උච්ච නොවෙන්නට, ඒ මානය අඩු කරගෙන පවතින්නට තමයි ප්‍රතඥ සත්වයාට ඒ වගේම අරහත්ත්වයට පත් වෙනකන් ආරයන් වහන්සේලා තුලත් මානය අඩුවීම විනා සම්පූර්ණයෙන් මානය අහෝසි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර අරහත් මාර්ගඥානයෙන් තමයි මානය නැමැති ක්ලේශය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. ඒතකොට එතෙක් අපට මානය අඩු කරගන්නට අපි කුමක්ද කළ යුත්තේ? මානය ඇති වෙන හේතු හඳුනාගෙන ඒවා දුරු කරන්න ඕනේ. අපි මුලින්ම සිහිපත් කළා මානය ඇති වෙන ප්‍රධාන හේතුව තමයි සංසන්දනය. සැසඳීම කියන එක ලෝකයේ තේරුමක් ඇති දෙයක් නෙමෙයි පිණුත. ඇයි තේරුමක් නැත්තේ? ඒ ඒ අවස්ථාවට අනුව, ඒ ඒ පුද්ගලයාට අනුව වෙන වෙනම අනන්‍ය වූ ස්වරූපෙන් තමයි හේතුප්‍රත්‍ය ගොඩනැගෙන්නේ. තමන් අනුන් එක්ක සංසන්දනය කළා කියලා ඔහු මම වෙන්නෙත් නැහැ, මම ඔහු වෙන්නෙත් නැහැ. ඒ වගේම ඒතනත්තත් ඒ අරමුණටම දැන් අපි හිතමු උදාහරණයක් හැටියට තව කෙනෙක් නිවන් දකින්න උත්සාහ කරනවා, මමත් නිවන් දකින්න උත්සාහ කරනවා. දෙන්නගෙම අරමුණ එකයි. අරමුණ එක වුණාට අපි දෙන්නට කටයුතු කරන්න වෙන්නේ අපි අපට අනන්‍ය විදිහට. එකම මඟ තමයි යන්නට වෙන්නේ. එකම ධර්මතාව ටික තමයි දියුණු කරන්න වෙන්නේ. නමුත් අපිට ක්‍රියාත්මක වෙන්නේ අපි අපි ළඟ තියෙන බල දුබලකම් මත. ඒ නිසා තමයි සම්මා සම්බුදුවරේ කෙනෙක් නිවන් දකින්නට සුදුසු නැද්ද කියලා බලනකොට ඉන්ද්‍රිය පරව පරියත්තතා ඥානෙ. ඒ තැනත්තාගේ සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව වැඩිලා තියෙන ප්‍රමාණය අඩු වැඩි බව. ඒක පුද්ගලයෙන් පුද්ගලයට වෙනස්. ඊළඟට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේ නීවරණ ධර්ම අඩු වැඩි බව පුද්ගලයෙන් පුද්ගලයට වෙනස්. ඊළඟට අපේ ප්‍රාර්ථනා, ඊළඟට අපේ සාංශාරික හැකියාවන්, වාසනා, ගුණ, තම තමන් ප්‍රඥාව ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණය, මේ හැම එකක්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා අපි කොයිම වෙලාවකවත් කවර අරමුණක් සම්බන්ධව තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා තේරුමක් නැහැ. තමන්ට අනන්‍ය ස්වරූපයෙන් එය හඳුනා ගන්නවා විනා. අපි හිතමු අපි දෙදෙනෙක් කොළඹ යන්නට කතා කරනවා. එක්කෙනෙක් පිළියන්දල ඉන්නේ, අපි පොරණ ඉන්නේ. එතකොට අපි දෙන්නම කොළඹ තමයි යන්නේ. එකම පාරෙන් තමයි යන්නේ. හැබැයි මට යන්න වෙන්නේ හොරණ ඉඳලා, අනිත් කෙනා පිළියන්දලින් පිටත් වෙනවා. එතකොට ඒතනත්තා පිළියන්දල ඉන්න කෙනා මම ඉන්න තැනට ඇවිත් යන්න ඕනකමක් නැහැනේ. එතකොට ඔහු ඉන්න තැන ඉඳලා යහු යන්නේ. හැබැයි මම ඔහු ඉන්න තැනට පහු කරගෙන තමයි යන්න වෙන්නේ. එතකොට මෙතන ඉඳන් ඔහු ඉන්න තැනට ගිහිල්ලා එතන ඉඳන් යන්න වෙන්නේ. එතකොට අපි දෙන්නම එකම තැනට එකම පාරේ ගියා වුණාට අපි දෙදෙනාගේ ගමනේ ස්වභාවය, දුර ප්‍රමාණය, අපි දෙදෙනාට විඳින්නට වෙන වෙහෙස, කරන්නට වෙන වියදම වෙනස් වෙනවා අපි දෙදෙනා ඉන්න තැන අනුව. අන්න ඒ වගේ මේ සසර ගමනේ අපි හැම කෙනෙකුටම අනන්‍ය ස්වરૂපයක් පවතින. ප්‍රාර්ථනාව ලෝකෝත්තර පරමාර්ථය වෙත යන්නටත් අපට අනන්‍ය වූ ගමනක යන්න වෙන්නේ. ලෞකික වශයෙන් මේ ජීවිතයේ කවර අරමුණු, කවර බලාපොරොත්තු ඉටු කරගන්නට අපි උත්සාහ කළත්, ඒ හැම තැනකදීම අපට අනන්‍ය ස්වરૂපයකින් මේ ගමන යන්නට වෙන්නේ. ඒ නිසා තව එකක් සමග තව එකක්, තව කෙනෙක් සමග තව කෙනෙක් සැසඳීම වැඩකට ඇති දෙයක් නෙමේ. ඒකෙන් අපි වැරදි හැඟීම් වලට එළඹෙනවා විනා ඊට වඩා යහපතක් නැහැ. පිනතුනේ සැසඳීම නෙමේ අවශ්‍ය වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීමයි. ඒ කියන්නේ දැන් මහබෝසතාණන් වහන්සේ පවා ඊබඳු ප්‍රත්‍යවේක්ෂණයන්ට යොමු වෙලා තියෙනවා. ආලාර කාලාම උද්දකරාම පුත්තාදී ගුරුවරු හමු වෙන්නට ගිහාම උන්වහන්සේ හිතලා තියෙනවා ආලාර කාලාම තාපසයාටත් සද්ධාව තියෙනවා මටත් සද්ධාව තියෙනවා එතුමාටත් සීලය තියෙනවා මටත් සීලය තියෙනවා එතුමාටත් සමාධිය තියෙනවා මටත් සමාධිය තියෙනවා එතුමාටත් ප්‍රඥාව තියෙනවා මටත් ප්‍රඥාව තියෙනවා. එහෙමනම් එතුමා යම් කිසි ධානයකට අභිඥාවකට පැමුණා නම් ඒ ධානයට අභිඥාවට මට පැමිණෙන්නට බැරි වෙන්නට විදිහක් නැහැ. මොකද ඒ ඵලය ඇති කරන්නට යම් සාධක ටිකක් බලපෑවොන ඒ සාධක මා සතුවක් තියෙනවා. ඉතින් ඒ සාධක හරියට අවදි කළොත් මටත් එතනට පැමිණෙන්නට පුළුවන්. ඒ තියෙන්නේ සංසන්දනය කිරීම නෙමෙයි. ඒ හේතුඵල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒ නිසා වැදගත් වෙන්නේ මානෙන් සැසඳීම නෙමෙයි, මන බැලීම නෙමෙයි, ප්‍රත්‍යවේක්ෂා කිරීමයි. ඒ පරමාර්ථයට අදාළ හේතුප්‍රත්‍ය මොනවද, සාධක මොනවද, ඒ සාධක මා තුල කොතෙක් දුරට පවතිනවද, කොතෙක් දුරට ඌනද, මේ කාරණය හරියට දැනගත්තොත් තමයි අපට අරමුණු පරමාර්ථ ජය ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා සංසන්දනය කරමින් මන බැලීම නෙමෙයි, සෙය්‍යමාන සදිසමාන හීනමාන ඇති කර ගැනීම නෙමෙයි පුද්ගලයාට වැදගත් වෙන්නේ. පරමාර්ථය අරමුණ හඳුනාගෙන ඊට අදාළ සාධක හේතුප්‍රත්‍ය හඳුනාගෙන ක්‍රියාත්මක වීමයි. මෙසේ කල්පනා කරන්නට, ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තාට සැබවින්ම අරහත්වයෙන් මානය දුරු කරන තෙක් මානය අවම කරගෙන ජීවන පරමාර්ථ සඵල කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පටිඝ නිසා උපනාහයෙහිවත් බද්ධ වෛරය ඇති වෙනවා. ඒ වගේම පටිඝ සහ සැසඳීම නිසා ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඕනෝන් සංසන්දනය කිරීම මැන බැලීම නිසා මානය ඇති වෙනවා. මෙසේ බද්ධ වෛරය, ඊර්ෂ්‍යාව, මානය ඇති වෙන හේතු නිවැරදිව හඳුනාගෙන ඒවා හැකි පමණ වටහාගෙන දුරු කරමින් මේ උපක්ලේශ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරගන්නට මෙය සුද්ධහම් කරුණු හැම දෙනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ සීතා කරුණරත්න මහත්මිය, ගයන්ද සිල්වා පුතණුවන් ඇතුළු දූ දරුවන් විසින්. පින්කමේ අරමුණ ඔක්තෝබර් මාස 6 වන දින 84 වන ජන්මදිනයේ යෙදෙන අභාවප්‍රාප්ත ඒ සිල්වා මහතාට පුණ්‍ය ආනුමෝදනා කිරීම, ඒ වගේම එතුමන්ගේ ආදරණීය මව්පියන් වන අරුමාහන්දි ඩේවිඩ් ද සිල්වා පියාණන්ට, එදිරිමුණී ජොසලින් ද සිල්වා මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම, සීතා කරුණාරත්න මහත්මියගේ ආදරණීය මව්පියන් වන ලෙස්ලි ඩග්ලස් මෙන්ඩිස් කරුණාරත්න පියාණන්ට සහ සෝමා කරුණාරත්න මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම කියන කරුණු මූලික කොටගෙන මිය පරලොවගිය සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් සීතා කරුණාරත්න මහත්මිය ඇතුළු සුජීවත්ව සිටින දූදරු මුණුබුරු මිනිබිරියන් හැම දෙනාට ආශිර්වාද කරමින් දේශකයන් වහන්සේටත් ලංකාවාසී ලෝකවාසී සෑම දෙනාටමත් ආශිර්වාද කරමින් අද පින්කමෙහි දායකත්වයේ දරනෝ. සෑම දෙනාටම ධම්මසන් අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පින්කම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පින්කමක්, ඒ දෙආකාර කුසලයම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනෝ. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වය දරන සීතා කරුණරත්න මහත්මිය ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන්ටත් ලංකාවාසී ලෝකවාසී සැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මිය පරලොව යන්නට යෙදුණු එවගේම ඔක්තෝබර් මාස 6 වන දින 84 වෙනි ජන්මදිනයේ යෙදෙන ඒ සිල්වා ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට දයාබර පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම මූලික අරමුණයි. එතුමන් එවගේම එතුමාගේ ආදරණීය මව්පියන් වන නම් සඳහන් කළ අරුමාහන්දි ඩේවිඩ් ද සිල්වා පියාණන්, ජොස්ලින් ද සිල්වා මෑණියන්, එවගේම සීතා කරුණරත්න මහත්මියගේ මව්පියන් වන ලෙස්ලි ඩග්ලස් මෙන්ඩිස් කරුණරත්න පියාණන්, සෝමා කරුණරත්න මෑණියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.